ස්ථාවර නියෝග අංක 23 2 යටතේ ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி கௌரவ பிரதி சபாநாயகர் அவர்களே. மன்னார் மாவட்டத்தின் மடு பிரதேச செயலாளர் பிரிவுக்குட்பட்ட குஞ்சுக்குளம் பகுதியில் உணவு உற்பத்தி திட்டத்தின் கீழ் 1965, 1967, 1970 மற்றும் 75 ஆண்டு காலப்பகுதிகளில் குடியேறியுள்ள மக்களுக்கு அரசாங்க காணிகள் வழங்கப்பட்டு பற்றை காடுகளான காணிகளை துப்புரவு செய்து இம்மக்கள் அவற்றில் தங்களது வாழ்வாதார தொழிலான விவசாயத்தினை மேற்கொண்டு வந்துள்ளனர் என்றும், நாட்டில் ஏற்பட்டிருந்த யுத்த சூழ்நிலை காரணமாக 1990 அங்கிருந்து இடம்பெயர்ந்துள்ள மக்கள் தங்களது உறவினர்கள் நண்பர்கள் வீடுகளிலும் நலன்புரி நிலையங்களிலும் தங்கியிருந்து 1995 மீள குடியேறி அசாதாரண சூழ்நிலை தொடர்ந்ததன் காரணமாக மீண்டும் அதே ஆண்டில் இடம்பெயர்ந்து மடு பூமலர்ந்தான் போன்ற கிராமங்களில் தற்காலிகமாக வாழ்ந்து 1997 மீண்டும் குஞ்சுக்குளம் பகுதியில் மீள குடியேறியுள்ளனர் என்று தெரிய வருகின்றது. தற்காலிக வீடுகள் அமைத்து அப்பகுதியில் மீள குடியேறிய மக்கள் அக்காணிகள் மீண்டும் பற்றை காடுகளாக இருந்தாலும் சூழ்நிலை காரணமாகவும் விவசாய செய்கை மேற்கொள்ள இயலாதிருந்தது. பின்னர் 2009 முதல் அக்காணிகளை துப்புரவு செய்து விவசாயம் செய்து வருகின்றனர் என்றும், 1992 அதற்கு பிந்திய காலத்திலும் மேற்படி விவசாய காணிகளுக்கான உறுதிப்பத்திரங்கள் அரசால் வழங்கப்பட்டுள்ளதாகவும், இக்காணிகள் அனைத்தும் மன்னார் மாவட்ட செயலக காணிக்கிளைகளில் தனியார் விவசாய காணிகளாக பதியப்பட்டுள்ளதாகவும் தெரிவிக்கின்றனர். இந்த நிலையில் மேற்படி சுமார் 187 குடும்பங்களுக்கு சொந்தமான புதுக்குளம், தம்பனைக்குளம், சின்ன குஞ்சுக்குளம், மங்களப்பிட்டி, பாலமோட்டை தோட்டம் போன்ற குளங்களின் கீழ் உள்ள காணிகளும் மேலும் சில மானாவாரி காணிகளுமாக சுமார் 200 ஏக்கர் விவசாய காணிகள் வன இலாகாவால் அபகரிக்கப்பட்டுள்ளதாகவும், இதனாலும் மக்கள் தங்களது வாழ்வாதாரங்களை மேற்கொள்ள இயலாத நிலையில் பாரிய பாதிப்புகளுக்கு உட்பட்டு வருவதாகவும், சிலரது வீட்டு வளவுக்குள்ளும் வீடுகளுக்குள்ளும் வன விலாகாவின் தங்களது இல்லக்கற்களை நாட்டியுள்ளதாகவும், இதனால் தங்களது வசிப்பிடங்கள் தொடர்ந்தும் ஆபத்தான நிலை ஏற்பட்டுள்ளதாகவும் இம்மக்கள் மேலும் தெரிவிக்கின்றனர். குஞ்சுக்குளம் பகுதி மக்களது மேற்படி பிரச்சனை தொடர்பில் உடனடி அவதானம் செலுத்தி இம்மக்களது காணிகளை விடுவிப்பதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? மரங்கள் அடர்ந்த இடங்கள் யாவும் வன இலாகாவுக்கு சொந்தமான காணிகள் என்ற நிலையில் இப்பகுதியில் மாத்திரமன்றி வடக்கு கிழக்கு உட்பட நாட்டில் பல பகுதிகளிலும் இவ்வாறான பிரச்சனைகள் தலைதூக்கியுள்ள நிலையில் பொதுமக்கள் பாதிக்கப்படாத வகையில் இப்பிரச்சனைக்கு நிரந்தர தீர்வினை வகுத்து செயல்படுத்த முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலை யார்? ஜனாதிபதி நோக்கிய கேள்வி, ஜனாதிபதி அவர்களை நோக்கிய கேள்வி.
තුමා ඉන්න වෙලාවක තමයි ඉතින් උත්තරයක් ගරු
අරු නියෝජ්‍ය කතානායකතුමනි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23-2 යටතේ අසන ලැබූ ප්‍රශ්නය මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අයත් කංජුක්කුලම ප්‍රදේශය ඝන වනාන්තර වලින් යුක්ත ප්‍රදේශයකි. උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය අවසන් වීමෙන් පසු මෙම ප්‍රදේශයේ වනාන්තරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2012 වසරේදී මෙහි ඇති රජයේ ඉඩම් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රදේශයේ පවතින මේ ඉඩම් ප්‍රශ්නය පිළිබඳ සොයා බලා ඇති අතර එහිදී මෙම ජනතාව විසින් මෙම ඉඩම්වල අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් කර ඇති ලිපිලේඛනවල නිර්වද්‍යතාවය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. එමෙන්ම මෙම ඉඩම් පිහිටි ස්ථාන හා ඒවායේ මායිම් නිශ්චිතව හඳුනා ගැනීමද ගැටලු සහගතය. ඒ අනුව මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ස්ථාපනය කිරීමටත් එම කමිටුව මගින් අදාළ අයිතිවාසිකම් ලේඛන පරීක්ෂා කර බලා ඒ අනුව ඉඩම් ලබා දීම පිළිබඳ තීරණයක් ගැනීමටත් නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඉහත අංක දරණ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයට යථා ඇති ප්‍රශ්නවලට අදාළ පිළිතුරු පහත සඳහන් කරමි. 1. පිළිගත හැකි අයිතිවාසිකම් ඉදිරිපත් කර එම අයිතිවාසිකම් තහවුරු වන්නේ නම් අදාළ ඉඩම් නිදහස් කිරීමට කටයුතු කළ හැක. 2. ඉහත ආකාරයෙන් ඉඩම්බල අයිතිවාසිකම් තහවුරු කරන්නේ නම් මහජනතාවට අසාධාරණයක් නොවන ආකාරයට ස්ථිර විසඳුම් ලබා දිය හැක.
ඕකේ, thank you. ප්‍රධාන කටයුතු අද දින න්‍යායපත්‍රය විෂයාංක 1 සභානායකතුමා අනුරල් කරු අගමැතිතුමා.
ඔව්, ශ්‍රී ලංකා සිරසර සංවර්ධන කෙටුම්පත ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහාද තිරසර සංවර්ධන සභාවක් පිහිටවීම සඳහාද ඊට සම්බන්ධ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ 50 කෙටුම්පතක් ඉදිරිපත් කළා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සපුරාලීමේ හැකියාවට අවධානමක් ඇති නොවන පරිදින් වර්තමාන පරපුරේ අවශ්‍යතාවය සපුරාලන සංවර්ධන ඉදිරියට ගෙනියන්න මේ නීති කෙටුම්පත අපි ඉදිරිපත් කළා තියෙනවා. මේ ජාතික රජය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් අපේ කැබිනට් මණ්ඩලයත් තිරසර සංවර්ධනයට අපි විශේෂයෙන්ම කැප වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යන්ත්‍රණයක් මේ රටේ නැහැ. ඒ යන්ත්‍රණයක් ඇති කරන්න තමයි අපි මේ කෙටුම්පත ගෙනල්ලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ කෙටුම්පත පදනම් කරගෙන තියෙන්නේ කැනඩාවේ තිරසර සංවර්ධන සභා කෙටුම්පත අනුව අපි විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තිය සකස් කළා. ඒ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ වගකීම මේ සභාවට බාර දීලා තියෙනවා. මේ සඳහා අපිට උවමනා දීර්ඝකාලීන වැඩසටහන්, කෙටි කාලීන නෙමෙයි. දැන් අවුරුදු 15ක වැඩසටහනක් තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කරුණු තමයි ක්‍රියාත්මක කරන යන්ත්‍රණය මෙතෙන්ට ඇතුල් කරලා තියෙන්නේ. ඔබතුමත් ඉන්නවා UNDP ආයතනය සමගත්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලගේ අවධානය යොමු කරන්න උනන්දු ඇති කරන්න ගන්න ක්‍රියාමාර්ගයත් අපි අගය කරනවා. මේ ගැන සාකච්ඡා කළා. දැන් සංශෝධන කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. තවත් සංශෝධන කීපයක් තිබෙනේ සියල්ලම සලකා බලන්නට උවමනා නිසා අද මේ විවාදය ආරම්භ කරන අතර අයි බලාපොරොත්තු වෙන්නේ පසුදිනක මේ කෙටුම්පත ඡන්දයට අරගෙන මේ සභාව සම්මත කරන්නේ. ඒ නිසා මම මේ සභාවට මේ කෙටුම්පතට සහයෝගය දෙන්න කියලා ඉල්ලා
සිටිනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මම සතුටු වෙනවා ඔබතුමා මූලාසනේ ඉන්නකොට විශේෂයෙන්ම ඔබතුමාට තිරසර සංවර්ධනය පිළිබඳව වගකීමක් බාර දීලා තියෙන වෙලාවේදී මෙම පනත අරගෙන විවාදයට ගණ්ඩ හැකිවීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් 2030 වෙනකොට ක්‍රියාත්මක කිරීමට තිබෙන තිරසර සංවර්ධන ඉලක්ක 17ක්, ඒ වගේම අරමුණු 169ක් හඳුනාගෙන ඒක අපේ ජාතික සැලසුම් ක්‍රියාවලියට කොහොමද ඒක බද්ධ කරන්නේ, ඒ වගේම ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා යාන්ත්‍රණයක් හැදීම තමයි මේ පනත මගින් සිද්ධ වෙන්නේ. මම හිතන්නේ මේ පනත ඉතාම වැදගත් පනතක්. විශේෂයෙන්ම අපේ රට අවුරුදු 15ක් ඉදිරියට යනකොට කොයි වගේ සංවර්ධනයක්ද වෙන්න ඕනේ, ඒ සංවර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම නියාමනය, ඒ වගේම ඒ ඉලක්කගත කිරීම, ඒ කමිටුව මගින් අනිකුත් අනුවද්ද ආයතන, ඒ වගේම අමාත්‍යංශ හරහා වෙන්වීමට තියෙනවා. විශේෂයෙන්ම අපි රජයේ තීරණ ගැනීමේදී පාරිසරික, ඒ වගේම ආර්ථික, ඒ වගේම සමාජීය සාධක බලන්න ඕන. අපි දැකලා තියෙනවා පංගුවක් රටවල් දියුණු වෙලා තියෙනවා. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ තමන්ගේ පරිසරය විනාශ කරගෙන. පංගුවක් රටවල් දියුණු වෙලා තියෙනවා, ඒගොල්ලන් දියුණු වෙලා තියන්නේ පංගුවක් වෙලාවට තමන්ගේ සමාජය විනාශ කරගෙන. අපි විශේෂයෙන්ම දියුණු වෙන රටක් හැටියට අපි ඉතාම වැදගත් වෙනවා ලංකාව. ඒ ආර්ථික සංවර්ධනය ලංකාව ඉස්සරහට යනකොට අපි පාරසිරික වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් අපිට ඉදිරියේදී ගැටලු නොවන ආකාරයට මේ සියලු දේම සමබර ලෙස අපිට ඉදිරියට ගෙන යන්න මේ උපකාර වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ පනත මගින් සමාජිකයන් 11 දෙනෙක් ඉන්න තිරසාර සංවර්ධන සභාවක් පිහිටවනවා. විශේෂයෙන්ම පංගුවක් මතයක් තිබුණා මේ රටේ මේ සභාව මගින් යම් යම් බලතල විශේෂයෙන්ම පළාත් සභාවේ බලතල මේ සභාව මගින් කප්පාදු වෙනවද කියලා නමුත් එහෙම කිසිම දෙයක් නැහැ. විශේෂයෙන්ම මේක අපේ රටේ මේ තිරසර සංවර්ධනය සම්බන්ධීකර ගැනීමටත් ඒ වගේම ජාතික වශයෙන් අපි මේක ශක්තිමත් ලෙස ඉස්සරහට ගෙන යන්නද තමයි අපි මේ පනත ගේන්නේ. මේ පනත මගින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මං හිතන රටවල් විශාල ප්‍රමාණයක් මේ 2030 වෙනකොට ඒ ඉලක්කගත සංවර්ධන සැලසුමකට යන්නට එකක වෙලා තියෙනවා. අපිත් මේ ලෝකයේ හවුල්කාරයෙක් හැටියට අපිත් අපගේ අනන්‍යතාවය තියාගෙන නමුත් අපි ඒ ප්‍රමිතීන් අනුව සංවර්ධනය වෙන එක ඉතාම වැදගත් කියලා තමයි මම නම් මගේ අදහස වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ රාජ්‍ය ආයතන මං හිතන්නේ මේ තුලින් සම්බන්ධීකර කිරීම ඉතාම වැදගත්. මොකද අපි මේ වෙනකොට විශාල අමාත්‍යංශ ඒ වගේම රාජ්‍ය ආයතන ඒ වගේම විවිධ පුද්ගලයෝ සංවර්ධන ක්‍රියාදාමයට හවුල් වෙලා ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම පරිසරය ඒ වගේම සමාජීය වශයෙන් තවත් ආයතන ගණනාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සියලුම ඒ ආයතන එක්ක මනා සම්බන්ධීකරණයක් තිබුණොත් විශේෂයෙන්ම ජාතික සැලසුම් ක්‍රියාත්මක කරනකොට මං හිතන්නේ අපිට විශේෂයෙන්ම මේ රටට බලපාන ප්‍රශ්න පාරිසරික ප්‍රශ්න නැත්නම් සමාජීය ප්‍රශ්න අවම කරලා ඒ තුලින් මහජනතාවට පීඩාවක් නොවන පරිදි අපිට මං හිතන්නේ සංවර්ධනය අපේ ගමට ගෙනියන්න පුළුවන්. ඒක තමයි අපේ අලුත් පරපුර බලාපොරොත්තු වෙන්නේ. අපිට විශාල අභියෝග රාශියක් අපේ රටට දැන් මුහුණ දීලා තියෙනවා, ඉදිරියටත් මුහුණ දෙන්න තියෙනවා. විශේෂයෙන්ම නව තාක්ෂණය ඒ වගේම නව දැනුම එනකොට අපිට ලෝකය වෙනස් වෙනකොට අපිට රටක් වශයෙන් ඒක මුහුණ දීම සඳහා අපිට යම්කිසි යාන්ත්‍රණයක් ඒ වගේම අපිට සැලසුමක් ඕනේ. ඒ වගේම අපි ශක්තිමත් ලෙස ජනතාව දැනුවත් කිරීමක් අවශ්‍යයි. අපි දැකලා තියෙනවා පංගුවක් වෙලාවට හොඳ දෙයක් කරන්න ගියත් ජනතාව හරියට දැනුවත් වෙලා තිබුණ නැත්නම් එහෙම ඒකට ප්‍රශ්න කරලා ඒක විශාල වශයෙන් මතභේදාත්මක ස්වභාවයක් මේ රටේ ගන්නවා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරලා ඉස්සරහට සංවර්ධනය ගෙන යන්න ඕනේ. ඒ විශේෂ ඒක කියනකොටම මම කියන්න ඕනේ අපිට ඉතාම ශීඝ්‍ර සංවර්ධනයකුත් අවශ්‍යයි. මොකද අපි ලෝකයේ ඉන්න අනිත් රටවල් එක්ක තරඟකාරීව තමයි මේ ගෝලීය ආර්ථිකය අපිට හැසිරෙන්න වෙලා තියෙන්නේ. අපි යම්කිසි තර්ක විතර්ක කරගෙන එක තැන පල් වෙනවනම් අපි දූපත් මානසිකත්වයකින් ඉන්නවනම් අපි අභිභව අනිත් රටවල් යන එක අපිට වළක්වන්න බෑ. ඒ තුලින් අපේ අනාගත පරපුරට ඒගොල්ලන් අපේක්ෂා කරන ඒ ජීවන රටාව ඒ දියුණුව හම්බෙන්නේ නැතිකොට අනිත් පැත්තට අපිට විශාල වශයෙන් අභියෝගවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා අපි මේවා ගැන සියලු දේම හොඳින් සැලසුම් කරලා අපි අපේ සංවර්ධනය පමානකොට නමුත් අපේ පරිසරය ඒ වගේම අපේ සමාජය සංස්කෘතිය අනිකුත් දේවල් අපි හානි නොවන ආකාරයට අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ හින්දා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මේ පනත හොඳට ස්වාධීනව අධ්‍යයනය කරලා මේ පනත තව තවත් සංශෝධන අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංශෝධන තුලින් ශක්තිමත් කරලා අපි විශේෂයෙන්ම අපේ ගම්වලට ඒ සංවර්ධනය ගලාගෙන යන ආකාරයට ඒ වගේම ගෝලීය ආර්ථිකය තුලින් අපේ විශේෂයෙන්ම තරුණයට ඒ තුලින් අවස්ථා ඒ හැකියාව පෙන්වන්න පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කරමු කියමින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන්
කරනවා. ඩග්ලස් දේවානන්ද.
நன்றி கௌரவ பிரதி சபாநாயகர் அவர்களே.
இன்று இலங்கை நிலைபெறுவதற்கு அபிவிருத்தி சட்டம் மூலமாக என்னுடைய கருத்துக்களையும் நான் இங்கு பதிய விரும்புகின்றேன். எமது நிகழ்கால தேவைகளை பூர்த்தி செய்து கொள்வதுடன் எதிர்கால சந்ததியினர் அவர்களது தேவைகளை பூர்த்தி செய்து கொள்வதற்கு தேவையான வாய்ப்புகளை பாதுகாத்து அவர்களுக்கு அளிப்பதே நிலைபெறுவதற்கு அபிவிருத்தி எனப்படுகின்றது. எந்த ஒரு கட்டமைப்பினதும் செயற்பாடானது அந்தந்த கட்டமைப்பு உருவாக்கத்தின் உதிரி அங்கங்களின் உள்ளார்ந்த செயல்பாடுகளின் மூலமாகவே செயலூக்கம் பெறுகின்றது. அந்த வகையில் எடுத்துக்கொண்டால் மக்கள் கடந்த 400 ஆண்டுகளில் இயற்கையின் எல்லையினை மீறிய வகையில் சூழலின் அங்கங்களை பயன்படுத்தி வருகின்றனர் என்றே தெரிய வருகின்றது. இதன் காரணமாக சூழலின் அங்கங்களான பௌதிக வளங்கள் உள்ளிட்ட காரணிகளின் செயல்பாட்டுத் தன்மைகள் பலவீனமடைந்துள்ளதாகவும் இவ்வாறான பலவீனங்களில் சில மீள் உருவாக்கம் செய்ய இயலாத அளவுக்கு பாரிய அளவில் சேதங்களுக்கு ஆட்பட்டுள்ளதாகவும் அறிய முடிகின்றது. இவ்வாறானதொரு நிலையில் இயற்கை மற்றும் சூழலின் முன்பாக தோற்றம் பெறுகின்ற பொருளாதார அபிவிருத்தியானது நிலைபெறுதகு அபிவிருத்தியாக அமையாது. ஆக எமது நாட்டில் நிலைபெறுதகு அபிவிருத்தி நிலையை பேணி முன்னெடுப்பது தொடர்பில் தடையாக இருக்கக்கூடிய காரணிகளை இனங்கண்டு அவை அகற்றப்படும் நிலையிலே நிலைபெறுதகு அபிவிருத்தி சாத்தியமாகும் என்பதை நான் இங்கே வலியுறுத்தி கூற விரும்புகின்றேன். நமது நாட்டில் இதுவரை முன்னெடுக்கப்பட்டுள்ள அபிவிருத்தி செயல்பாடுகளில் பலவற்றை நோக்குகின்ற போது சூழலுக்கும் மனிதனுக்கும் இடையிலான சமநிலைத்தன்மை அபிவிருத்தி அடையாமல் பாரிய அளவில் அது பின்னடைவு கண்டிருக்கும் நிலையே காணக்கூடியதாக உள்ளது. சூழலின் மாசடைவுக்கும் மிகை பாவனைக்கும் காரணம் ஜாதன அடையாளம் காணப்பட்டு அவற்றுக்கு காரணம் மனித தீர்மானங்கள் எனில் அந்த தீர்மானங்களை நிலபெறுதகு தீர்மானங்களாக மாற்றிக்கொள்வதற்கான நெறிமுறைகள் வகுக்கப்பட வேண்டும். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, குறிப்பாக வடகிழக்கு மாகாணங்களில் பொருளாதார முக்கியத்துவம் வாய்ந்த செழிப்பான வளமிக்க எமது மக்களது சொந்த காணிகள் நிலங்கள் அந்தந்த மக்களது உயிர் நாடியான வாழ்வாதாரங்களுக்கு பயன்படுத்துவதற்கு விடுவிக்கப்படாமல் படைகளின் இருப்புக்காக முடக்கி வைக்கப்பட்டிருப்பதை காண்கின்றோம். எமது நாட்டின் தேசிய பாதுகாப்புக்கு எவ்விதமான அச்சுறுத்தல்களும் இல்லை என ஆளுந்தரப்பினரும் பாதுகாப்பு தொடர்பான உயர் அதிகாரிகளும் தொடர்ந்து கூறி வருகின்ற நிலையில் பாதுகாப்பு படையினர் நிலைகொள்வதற்கு தேவையான அரச தரிசு நிலங்கள் தேவைக்கு அதிகமான அளவுக்கு வடகிழக்கு மாகாணங்களில் இருக்கின்ற நிலையில் சங்கிரிலா ஹோட்டலுக்கென நமது இராணுவ தலைமையகத்தையே அகற்றி இந்த நாட்டின் பாரிய பாதிப்புகளுக்கு உட்பட்டுள்ள மக்களின் காணி நிலங்களை விடுவிப்பதற்காக உதிரி முகாம்களை அகற்ற முடியாதா என்ற கேள்வி தற்போது தமிழ் மக்களிடம் மட்டுமல்ல சிங்கள சகோதர மக்களிடமும் ஏற்பட்டுள்ளது. தமது சொந்த காணி நிலங்களை இழந்துள்ள எமது மக்கள் இன்று தங்களது இருப்பிடங்களை விடுவித்துக் கொள்வதற்காக மட்டுமல்ல இயற்கையுடன் இணைந்து வாழ வேண்டிய நிலையில் இயற்கையுடனும் நாளாந்தம் போராடி கொண்டிருக்கின்றார்கள். இவ்வாறானதொரு நிலையிலேயே நாம் இயற்கைக்கும் மனிதனுக்கும் இடையிலான சமநிலைத்தன்மை குறித்து பேசிக்கொண்டிருக்கின்றோம். எனவே எமது மக்களின் காணி நிலங்களை விரைவாக விடுவிப்பதற்கு இந்த அரசு நடவடிக்கை எடுக்க வேண்டும். தயவுசெய்து இந்த விடயத்தில் எந்த தரப்பினரும் அரசியல் லாபங்களை பார்க்கக்கூடாது என கேட்டுக்கொள்கின்றேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, அபிவிருத்தியடைந்த நாடுகளில் மக்கள் அனுபவித்து வருகின்ற சுகபோக வாழ்க்கையை எமது நாட்டு மக்களும் அனுபவிக்க வேண்டும் என்ற எண்ணத்தின் ஊடாக செயற்திட்டங்கள் குறித்தே நாம் அவதானம் செலுத்த வேண்டும். அதற்கான வளங்களும் சூழலும் எமது நாட்டில் போதுமானவரை இருக்கின்றன. எனினும் திட்டமிடப்படாத வழிமுறைகளும் தூர நோக்கின்றிய கொள்கை திட்டங்களுமே அந்த வாய்ப்புகள் எனத்தையும் இழக்கச் செய்து வருகின்றன. நாம் மட்டுமே வாழ வேண்டும் என்ற சிந்தனையில் மக்கள் பிரதிநிதிகளாகிய நாமும் இருந்துவிட்டு போவோமே ஆனால் நாளை எமது சமுதாயத்தின் சாபத்திற்கு நாம் உள்ளாக வேண்டிய நிலையே நிச்சயம் ஏற்படும் என்பதையும் நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஆகவே நாளை எமது சமுதாயம் வாழ வேண்டும் என்பதற்கான வாய்ப்புகளை அவர்களுக்கு உருவாக்கி அதனை பாதுகாத்து இந்த நாட்டில் எல்லோரும் வாழ வேண்டும் என நினைத்து செயல்பட்டு வாழ்ந்துவிட்டு போவதையே நாம் எமது இலக்காக கொண்டு வாழ வேண்டும். இன்னொரு இன்னும் ஓரிரு மாதங்களில் எமது நாட்டுக்கு ஜிஎஸ்பி சலுகை, ஜிஎஸ்பி ப்ளஸ் சலுகை கிட்டும் என எதிர்பார்க்கப்படுகின்றது. ஜிஎஸ்பி ப்ளஸ் சலுகைகளை பெறுகின்ற நாடுகள் முக்கியமாக இரண்டு விடயங்களில் அர்ப்பணிப்பு செய்ய வேண்டும் என வலியுறுத்தப்படுகின்றது. ஒன்று, அபிவிருத்தி வரும் நாடுகள் நிலை பெறுதகு அபிவிருத்தியை முன்னெடுக்க வேண்டும். இரண்டு, அபிவிருத்தி அடைந்து வரும் நாடுகளில் நல்லாட்சியை வலுப்படுத்த வேண்டும். நல்லாட்சியை எனவே இந்த நாட்டில் நல்லாட்சியை வலுப்படுத்த வேண்டுமெனின் எமது மக்களின் அடிப்படை பிரச்சனைகளை தீர்ப்பதற்குரிய வழிமுறைகளை இனங்காணப்பட்டு அவை துரித செயல் வடிவம் பெற வேண்டியது அவசியமாகும் என்பதை இந்த சபையிலே மீண்டும் வலியுறுத்த விரும்புகின்றேன். சூழல் கட்டமைப்பின் நிலைத்த தன்மைக்கு ஏற்படுகின்ற அச்சுறுத்தல்கள் பற்றிய விடயங்கள் தொடர்பில் நாம் அவதானம் செலுத்தி மீள் உருவாக்கத்திற்கு உட்படுத்த இயலாமல் பாதிக்கப்பட்டுள்ள இயற்கை கூறுகளை நிவர்த்தி செய்து கொள்வதற்கான வழிவகைகள் குறித்தும் ஆராய்ந்து அதற்கான ஏற்பாடுகளை மேற்கொள்ள வேண்டும். கடந்த காலத்தில் யாழ்ப்பாணத்தில் சுன்னாகப் பகுதியில் செயல்பட்டு வந்திருந்த மின்னுற்பத்தி நிலையங்களின் கழிவு ஒயில் நிலத்தில் கலக்கப்பட்டதால் அப்பகுதியின் அதிக அளவிலான நிலத்தடி நீர் பொதுமக்களின் பயன்பாட்டுக்கு உகந்ததாக இல்லை என்ற விடயம் குறித்தும், மேலும் இரசாயன உரங்களின் மிகை பயன்பாடு, மலக்கழிவுகள், உவர்நீர் கலப்பு போன்ற காரணிகளால் யாழ்ப்பாணத்து நிலத்தடி நீர் மாசடைந்து வருவது குறித்தும் நான் ஏற்கனவே பல முறை இந்த சபையின் அவதானத்திற்கு கொண்டு வந்துள்ளேன். இது தொடர்பில் உரிய ஆய்வுகள் மேற்கொள்ளப்பட்டு வரும் நிலையில் ஆய்வுகள் நடத்தப்பட்டு விட்டதாக கூறிக்கொண்டு வடக்கு மாகாண சபையின் ஆளுந்தரப்பினர் அந்த நீரை மக்கள் பயன்படுத்தலாம் என்று கூறி எமது மக்களை தெரிந்தே ஆபத்தில் தள்ளிவிடும் நிலைமைகளுக்கு இல்லாமலும் இல்லை. தங்களது சுயலாபங்களுக்காக, தங்களது இருப்புகளுக்காக மட்டுமே இவ்வாறு செயல்படுகின்ற மக்கள் பிரதிநிதிகள் என கூறிக்கொள்ளும் நபர்கள் இருக்கும் வரை அடுத்த பரம்பரையை மட்டுமல்ல இருக்கின்ற எமது மக்களையே சூழல் மாசடைவிலிருந்து காப்பாற்ற முடியாதென்றே நான் கருதுகின்றேன். ஒழுங்குற திட்டமிடப்படாத பல அபிவிருத்தி செயல்பாடுகள் எமது நாட்டிலே பல்வேறு அனர்த்தங்களை மட்டுமல்ல பாரிய செலவினங்களையும் ஏற்படுத்தி இருக்கின்றன. உமா ஓய நீர்த்திட்டத்தை எடுத்துக்கொண்டால் அதனது அகழ்வு பணிகள் காரணமாக இன்று 2000க்கு அதிகமான எமது மக்களது வீடுகளில் வெடிப்புகள் ஏற்பட்டு அம்மக்கள் குடியிருக்க இயலாத நிலை ஏற்பட்டுள்ளது. இப்பகுதி கிணறுகளில் நீர் வற்றியுள்ளது. அண்மையில் ஏற்பட்ட மீதிய பொத்த மண் சரிவுக்கும் உமாவோய திட்டமே காரணம் என்றும் கருத்து நிலவுகின்றது. அதே நேரம் உமாவோய திட்டம் காரணமாக பாதிக்கப்பட்டுள்ள மக்களுக்கு நிவாரணங்கள் வழங்கப்படும் என்று கூறுகின்ற பொழுதிலும் அது இன்னமும் வழங்கப்படாதுள்ள நிலையே காணப்படுகின்றது. அதுபோன்று சமநல விவ திட்டத்தையும் இங்கே குறிப்பிட இயலும். மீண்டும் மீண்டும் பல கோடிக்கணக்கான ரூபாய்களை செலவு செய்தும் சமநல விவ திட்டத்தின் உடைப்படுப்புகளை கட்டுப்படுத்த இயலாத நிலை ஏற்பட்டிருந்தது. சந்தை பொருளாதாரத்தை பொறுத்தவரையில் விலைகளை அவதானத்தில் கொண்டே வளங்களின் பயன்பாடுகள் தொடர்பில் தீர்மானிக்கப்படுகின்றன. சந்தை பொருளாதாரத்தில் விலைகள் தீர்மானிக்கப்படுகின்ற போது குறிப்பாக சூழல் மற்றும் இயற்கை வளங்கள் தொடர்பிலான விலைகள் அநேகமான சந்தர்ப்பங்களில் குறை மதிப்பீடுகளுக்கு உட்படுகின்றன. சூழல் வளங்களின் பயன்பாட்டின் ஊடாக மேற்கொள்ளப்படுகின்ற சமூக உற்பத்தி செலவினங்களின் தனிப்பட்ட தீர்மானங்களின் போது கணிப்பு பெறாத காரணத்தினாலேயே சூழல் வளங்களினதும் சேவைகளினதும் விலை குறைவு மதிப்பீடு உட்படுகின்றன. இதனை சந்தை வினைத்திறனின்மை என பொருளாதார வல்லுநர்கள் கூறுவார்கள். இதே நிலைப்பாட்டை நாம் பொதுவான அபிவிருத்தி திட்டங்களுள் கொண்டு வந்தால் அது அரசியல் வினைத்திறன் இன்மையாக அமைந்துவிடும். அது நிலை பெறு தகு அபிவிருத்தியாக அமையாது. எனவே சூழல் வளங்கள் பயன்பாட்டு தொடர்பான தீர்மானங்களை எடுப்பதிலுள்ள வினைத்திறனின்மைகளை இனங்கண்டு அதனை களைவதற்கான காரணிகளை முன்வைப்பதற்கான நடவடிக்கைகளை முன்னெடுக்க வேண்டும் என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். எனவே மக்கள் நலன் சார்ந்த அபிவிருத்திகளே நாட்டில் மேற்கொள்ளப்படுகின்றன என கூறுகின்ற நிலையில் அந்த மக்களின் நேரடி பங்களிப்புகளை பெறாமல் அபிவிருத்தி வன்முறைகளை மேற்கொள்ளாது மக்களின் நேரடி பங்களிப்புகளை பெற்று நிலைபெறுதகு அபிவிருத்திகளை மேற்கொள்வதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். மாறிவரும் சூழல் தன்மைகளுக்கு ஏற்றவாறு சூழலுடன் இணைந்து சக வாழ்வுக்காக எமது மக்களை தயார் செய்து கொள்ளக்கூடிய வகையிலான செயல்பாடுகளை முன்னெடுக்குமாறும் அந்த செயல்பாடுகள் குறித்த விழிப்புணர்வுகளை எமது மக்கள் மத்தியில் ஏற்படுத்துவதற்கு வலுவுள்ள செயல் திட்டங்களை முன்னெடுக்குமாறும் கேட்டுக்கொண்டு சந்தர்ப்பம் கொடுத்ததற்கு நன்றி கூறி விடைபெறுகின்றேன்.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉතාමත්ම වැදගත් පනතක් ඉදිරිපත් කරන අවස්ථාවේ අදහස් කීපයක් ඉදිරිපත් විශේෂයෙන්ම අද කාන්තා දිනය ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අද දවසේ විශේෂයෙන්ම තිරසර සංවර්ධනයේදී පස්වෙනි අරමුණ කාන්තාවන්ගේ සමානතාවය තහවුරු කරමින් ඒ වගේම කාන්තාව සහ දරුවන්ව සවිබල ගැන්වීමේ වැදගත්කමත් මේ තිරසර සංවර්ධනයේදී එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාන්තාව දරුවෝ විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයෝ කිසි කෙනෙක්ව ඒ සියලු දෙනාම එකතු කරගෙන මේ යන්න ඕන සංවර්ධනයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද විශේෂයෙන්ම අරමුණු 17ක්, ඒ වගේම ඉලක්ක 169ක්, ඒ වගේම අමාත්‍යාංශ ගණනාවක්, ආයතන ගණනාවක්, සංවිධාන ගණනාවක් එකතු කරගෙන රටේ ඉදිරියට යන අවස්ථාව. මොකද අපි දැක් අද ලෝක ජනගහනය බිලියන 7.5ක්. මේ බිලියන 7.5 වැඩියෙන්ම ජනගහනය ඉන්න රටවල් 10න් 3ක් ඉන්නෙම දකුණු ආසියාතික කලාපේ. අපි දැක්කා මේ අපේ රට විතරන්නේ මේ ලෝකේ වේග්‍රේ සීග්‍රේන් සංවර්ධනය වෙනකොට විශේෂයෙන්ම ජනගහනය වැඩි වෙනකොට ජනගහනයට අවශ්‍ය කරන ඒ ගුණාත්මක සේවාවන් සපයන්න රජයන් කටයුතු කරනකොට සමතුලිතතාවයක් අපි දැක්කේ නැහැ. ජනගහනය වැඩි වෙනකොට මේ ජනගහනයට අවශ්‍ය ආහාර පාන ආහාර සුරක්ෂිතතාවය ඇතිකර ගැනීම සඳහා විශාල වශයෙන් කැලෑ එලි පෙහෙලි කරලා ඒ වගාබීම් ඇති කරුවා. ඒ වගේම තමයි අලු කෘෂි තාක්ෂණය ගෙනල්ලා විශේෂයෙන්ම පරිසරය ගැන කතා බලන්නේ නැතුව අස්වනු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන කෘතිම පොහොර වර්ග, කෘමිනාශක, වල්නාශක වගේවා යොදලා විශාල අස්වැන්නක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනකොට අනිත් පැත්තෙන් අපේ පාරිසරික බලපෑම ඇති වෙනවා. අපේ රටේ තත්ත්වයේ ගත්තත් ඒකයි. ඒ වගේම තමයි ජනගහනය වැඩි වෙනකොට ලෝක ජනාවාස ජීවත් වෙන්න ඉඩකඩම් හොයනකොට කැලෑ එලි පෙහෙලි කරනකොට පරිසරයත් එක්ක ගැටුණා. ඒ විශේෂයෙන්ම අපේ අද රටෙත් ගත්තම අද වනය තියෙන ප්‍රතිශතය හුඟක් අඩු. කැලෑව අද 140ක් එදා තිබිච්ච ශ්‍රී ලංකාවේ අද කැලෑව සීග්‍රයෙන් අඩු වෙලා තියෙනවා. මේ හරහා අද මුළු ලෝකෙම අද විශාල පාරිසරික ගැටලු අද ඇති වෙලා තියෙනවා. විශේෂ නාගරීකරණය නිසා අද විශාල ඉඩකඩම් කැඩීගෙන ගිහිල්ලා පුංචි ඉඩම්වල අද ජනතාව වාසය කරන මේ ජනතාව වාසය කරනකොට අද විශාල ප්‍රශ්න කසල කළමනාකරණයේ විශාල ගැටලු තියෙනවා. අපි අද මුහුණ දෙනවා. ඒ වගේම තමයි අද ජලමූරාශ්‍ර අද බොහෝ අපවිත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම තමයි අද වැසිකිළියක් හදනකොට වලේ ප්‍රමිතියක් නැමැති කම තුළ අද ජලමූරාශ්‍ර අද බොහෝ විනාශ වෙලා තියෙනවා. අද බහුතරයක් අපේ ශ්‍රී ලංකාවේ ජනතාව තාම වතුර ගන්නෙ බොහෝ විට ලිං වලින්, ගෙදර තියෙන ලිං වලින්. හැබැයි මේ ජනාකීර්ණ භාවය තුළ, නාගරීකරණය තුළ, පරිසර හිතකාමී විදියට අපි කටයුතු නොකිරීම තුළ, එක පැත්තක් පමණක් සංවර්ධනය ගැන පමණක් කතා කිරීම තුළ අද පරිසරයට විශාල වශයෙන් අද පාරිසරික ගැටලු රාශියකට අපි මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි ජනගහනය වැඩි වෙනකොට ප්‍රවාහන පහසුකම් සලසන්න වැඩිපුර වාහන අද පාරේ භාවිතා වීම තුළ ඉන්ධන දහනය නිසා අද පරිසරික ගැටලුවලට අපි මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි විදුලිය උත්පාදනයේදී අපේ නම් ජලවිදුලිය, ඒ වගේම ගල් අඟුරු ඉන්ධන දැවීම තුළ අද විශාල වශයෙන් පාරිසරික බලපෑම් අද අපි අත්විඳීගෙන යනවා. ඒ වගේම තමයි කාර්මීකරණය තුළ පරිසරය ගැන හිතන්නේ නැතුව, ඒ වගේම තමයි ඒ අවශ්‍ය කරන ප්‍රමිතීන් වලට නැතුව ඒ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම තුළ අද ගංගා අප ජලය විශාල වශයෙන් ජලමූලාශ්‍ර ටික අද විනාශ වෙලා තියෙන නිසා අද මේ පරිසරයට දරා ගන්න බැරි නිසා අද දේශගුණික විපර්යාසය අද ලෝකේ පුරාම රටවලට තදින්ම බලපාන. අද ශ්‍රී ලංකාව ගත්තත් ගිය අවුරුද්ද ඉඳලා අද වෙනකොට කාලගුණික විපර්යාසය ඉතාමත්ම තදින් අපිට දැනෙන්න අරගෙන තියෙනවා. දැන් අපි විශේෂයෙන්ම මේ තෙත් කලාපයට අයිති ගම්පහ දිස්ත්‍රික්කයේ අද නියඟය ඉතාමත්ම දැඩි ලෙස බලපාන. මගේ ආසනේ ග්‍රාම නිලධාරි වසන් 30කට එහා ජනතාවගේ ලිං වල ජලමූර්වාශ සම්පූර්ණ මෙහිඳිලා, කටාන විතරක් නෙමේ දිවුලා පිටියේ මිනුවන්ගොඩ ගම්පහ අත්තනගල්ල ඒ වගේ ප්‍රදේශවල අද ලිඳෙන් වතුර ලිඳේ වතුර සම්පූර්ණ මිදිලා අද පානීය ජලය ලබා දීමේ තත්ත්වයට අද අපි පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි නලමගින් ජලය ලබා දෙන සමහර ප්‍රදේශවල මේ වැලි ගොඩ දැමීම නිසා ගංගාවල මට්ටම ජල මට්ටම පහළ ගිහින් කරදිය ගඟ හරහා ඇතුළට ඒම නිසා සමහරට නල ජලයෙන් වතුර බොන විශේෂම අපේ ආසනේ රද්දොළුගම කොටුගොඩ ප්‍රදේශවල ජනතාවට අද ලුණු මිශ්‍ර ජලය අද ලැබෙන නිසා පරිසරික ප්‍රශ්න විශාල වශයෙන් අද මේ ශීඝ්‍ර සංවර්ධනයත් එක්ක අපි අත්විඳලා තියෙන එක පැත්තක පාරවල් හැදෙනකොට අධිවේගී මාර්ග හැදෙනකොට අනිත් පැත්තේ ජනතාව අධික ලෙස වැලි කපලා බොරළු කපලා කඳුව කඩලා ගල් ප්‍රවාහනය කරලා පාරවල් සංවර්ධනය කරනකොට එක පැත්තකින් ජනතාව විශාල වශයෙන් පාරිසරික ගැටලු වලට මුහුණ දීගෙන යනවා. අද විශාල වශයෙන් කාලගුණික විපර්යාසය නායය ඒ හින්දා අද ජනතාව අපේ ශ්‍රී ලංකාව මේ මෑත යුගයකදී අවදානම් තත්ත්ව ස්වභාවික විපත් වලට විශාල වශයෙන් අද ගොදුරු වෙලා ඉන්න සමයක මේ තිරසර සංවර්ධනය මං හිතන්නේ ඉතාමත්ම ලොකු අස්වැසිල්ලක් ඉදිරි අනාගතය වෙනුවෙන් අපේ දරු පුර වෙනුවෙන් මේ සියලුම දේවල් මනුස්සයා පෘථිවිය පරිසරය ජලමූලාශ්‍ර සියලුම දේවල් ආරක්ෂා කරගන්න සමතුලිත සංවර්ධනයක් කරා මෙහෙවන්න අද ශ්‍රී ලංකාවත් අද ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒක ඉතාමත්ම ප්‍රශංසනීය කාරණාව බව අපි මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අද මේ ජාතික ආණ්ඩුව විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරලා ආණ්ඩුවේ ඒ යහපාලනයට යන ගමන් මඟ අද ස්ථාපිත කරලා තියෙනවා. බොහෝ අය මේ යහපාලනය කියන වචන එක ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න පාවිච්චි කරුවොත් අද මේ රටේ අධිකරණය ස්වාධීන වෙලා ඒ වගේම ආණ්ඩු රාජ්‍ය තන්ත්‍රය ස්වාධීන කරලා මේ රටේ සියලුම පුරවැසියන්ට එක විදිහට නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය අද ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා මේ තිරසර සංවර්ධනයත් එක්ක අද පරිසරය ජනතාව පෘථිවිය ඒ වගේම මහමුහුද මේ ඒ වගේම බලශක්තිය ඉදිරියට බලශක්ති අර්බුදයට මුහුණ දෙන ආකාරය ස්වභාවික විශේෂයෙන්ම සුළඟ සූර්ය බලය ඒ වගේම ජීව බලය එකතු කරගෙන මේ බලශක්තියට පිළියම් හොයන්න අද අපේ ශ්‍රී ලංකාවත් අද ඉදිරිපත් වෙලා තිබීම ඉතාමත්ම සතුටට කරුණක් කියන එක අපි මතක් කරනවා. විශේෂයෙන්ම අද ජාතියන්තර කාන්තා දිනය අපි කතා කරනවා. විශේෂයෙන් අද මේ පළවෙනි ඉලක්කය තියෙන්නේ පළවෙනිම අරමුණ තියෙන්නේ දරිද්‍රතාවය ලෝකෙන් අඩු කරන්න ඕන කියලා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අද සම්පත් සීමිත ප්‍රමාණයක් විශාල ජනගහනයක් අතර බෙදී යනවා. අසමානතාවයේ සමාජ අසාධාරණයේ සම්පත් බෙදී යාමේ විෂමතාවය අද තියෙන. විශේෂයෙන්ම අද මේ ලෝකයේ දුප්පත් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනයේ වැඩිපුරම ඉන්නේ කාන්තාව. ඒක අපි කතා කරන්නේ අද ශ්‍රී ලංකාවේ ගත්තත් කාන්තා ජනගහනයේ 51.5%. අද කාන්තාවෝ අද සෞඛ්‍ය අතින් බොහොම ඉදිරියෙන් ඉන්නවා. අධ්‍යාපන අතින් ප්‍රාථමික ද්විතීක ත්‍රිතික ගත්තම අද වැඩිපුර කාන්තාවන්ට අද සමායිතිවාසිකම් ලැබිලා තියෙනවා. ඒක ඉතාමත්ම හොඳ ප්‍රවේශයක්. මම හිතන්නේ දකුණු ආසියාතික අනිත් රටවල් එක්ක අපි කතා කරනකොට අද බොහොම ඉදිරියෙන් අපි ඉන්නවා. අද කාන්තාවන්ටත් අධ්‍යාපනය ලැබීමට සම අවස්ථා ලැබිලා ඒකින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තියෙනවා. හැබැයි මෙහෙම අධ්‍යාපනය අතින් ඉදිරියට ගියාට රැකියා ක්ෂේත්‍රයේ ඒ වගේම තමයි ආර්ථිකයට දායකත්වය ලබා දීමේදී අද කාන්තාව 34%ක් තමයි ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නේ. මේ ඒ ආර්ථිකයට දායකත්වය ලබා දෙන කාන්තාවන්ගේ වැඩිපුරම ඉන්නේ ඉතාමත්ම අඩු ක්ෂේත්‍රවල අඩු වැටුප් ලබන ක්ෂේත්‍රවල. මේ විෂමතාව අපි ඉවත් කරන්න ඕන. රටක් තිරසර සංවර්ධනය ඉදිරියට යන්නන සමතුලිත සංවර්ධනයක් තියෙන සමාජ සාධාරණත්වය අපි ළඟා කරගන්න ඕන නම් හැමෝටම ඒ සමාජ සාධාරණත්වය බෙදී යන්න ඕන, සම්පත් බෙදී යන්න ඕන. අපි කාන්තාවත් ඉලක්ක කරගත්ත, කාන්තාව එකතු කරගත්ත, ගැහෙන දරුවන් එකතු කරගත්ත සංවර්ධනයක් කෙරුවොත් තමයි රටක් හැටියට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අද මේ රටට වැඩිපුරම විදේශ විනිමය ගේන්නේ කවුද? කාන්තාව. විදේශ රටවලට ගිහිල්ලා නොපුණු ක්ෂේත්‍රයේ විශාල කරදර බාධක වලට මුහුණ දීලා අද කාන්තාව මේ රටට විදේශ විනිමය අරගෙන ඉන්නවා. හැබැයි අපි සන්තෝෂ වෙනවා මේ නුපුහුණු ක්ෂේත්‍රයේ කාන්තාව වෙනුවට පුහුණු ක්ෂේත්‍රවල කාන්තාව යන්න අද මේ රජයේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම රැකියාවට සරිලන විෂය ධාරාවක් මහිතන අලුත් විෂයන් 12කට වඩා වැඩි ප්‍රමාණය පාසල් අධ්‍යාපනය තුළට එකතු කරලා මේ හරහා ඒ රැකියා තියෙන ක්ෂේත්‍රවල දරුවෝ යොමු කිරීම සඳහාද රජයේ මැදිහත් වෙලා තියෙන නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ නුපුහුණු ක්ෂේත්‍රයේ කම්කරුව හැටියට පිටරට යන ජනතාව අඩු කරලා ඒ වෙනුවට හොඳ අධ්‍යාපනයක් ලැබපු උපාධියක් තියෙන ඒ වගේම විශේෂඥ දැනුම තියෙන උපදේශක මට්ටමේ සේවාවක් අපි ලබා දුන්නොත් මම හිතන්නේ ඒ තුලින් ජනතාවගේ ජීවන මට්ටම උසස් කරනවා වගේම අපිට පුළුවන් වෙනවා රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන කාන්තාව ගැන කතා කරනකොට තීන්දුව තීරණ ගන්නා මට්ටම්වල කාන්තාවගේ කාන්තා පුරුෂ සමානතාවය තහවුරු කරන්න නම් තීන්දුව තීරණ ගන්නා මට්ටම පාර්ලිමේන්තුව වේවා පළාත් සභාව වේවා පළාත් මහාන ආයතන වේවා එහෙම නැත්නම් සංස්ථාපිත ආයතන කොමිෂන් සභා ඒ තීන්දුව තීරණ ගන්නා මට්ටම්වල නිට වඩා කාන්තා නියෝජනයක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි සන්තෝෂ වෙනවා මේ රජය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාතික රජයේ මැතිවරණ පොරොන්දුව ඉෂ්ට කරමින් කාන්තා නියෝජනය 125ක් වැඩි කරලා තියෙන පළාත් මහාන මට්ටමින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අගමැතිතුමා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම කාන්තාවත් මේ දේශපාලන ප්‍රවාහයට ඇතුල් කර ගැනීමට ඒ ඉඩකඩ සැලසීම ඉතාමත්ම ප්‍රශංසනීය බව අපි මතක් කරනවා. ඒ කෙසේ වෙතත් මේ කාන්තාව දරුවෝ දියණියන් කෙරෙහි අපි වැඩි අවධානයක් අපි යොමු කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම කාන්තාව හා ගැහැණු දරුවන් වෙනස් කොට සැලකීම අපි අවම කිරීමට අපි පියවර ගන්න ඕන. විශේෂයෙන්ම අපි දකිනවා සමහර ක්ෂේත්‍රවල විශේෂයෙන්ම එකම රැකියාව කරන ඉතාමත්ම කලාතුරකින් අපේ රටේ සුලභව දකින්න ලැබෙන්නේ. නමුත් සමහර ක්ෂේත්‍රවල අපි දකිනවා වැටුප් ගෙවීමේදී කාන්තා පුරුෂ එකම වැඩ කෙරුවත් වැටුප් ගෙවීමේදී අසමානතාවයක් තියෙනවා. අපි මේව නිවැරදි කරන්න ඕන. එකම රස්සාවට කාන්තා පුරුෂ ભેදයක් නැතුව එකම වැටුප ලබා දීමට මේක සුලභව දකින්නේ. නමුත් සමහර ක්ෂේත්‍රවල තාමත් ඒ බව තියෙනවා. ඒ වගේම තමයි සියලුම මේ රටේ මොන ජාතියකට අයිති වුණත් මොන ආගමකට අයිති වුණත් මේ රටේ සියලුම කාන්තාවන්ට මේ රටේ නීතියට යටත් වෙන ක්‍රමවේදයක් අපි හදාගන්න. මොකද අපි අද සන්තෝෂ වෙනවා අපේ රටේ බොහෝ විට විවාහ වෙන වයස අවුරුදු 18යි. හැබැයි අපි දකින සමහර පුද්ගලික නීතිය විශේෂයෙන්ම මේ ශාර්යා නීතිය තුළ අද අවුරුදු 12යි පුංචි දරුවක් සමහර දරුවෝ දැරිවියන් අද විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. මේක ළමා අයිතිවාසිකම් ඉතාමත්ම උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකින මේ රට තුළ තියෙන්න ඕන එක නීතිය. අපි පහුගිය සතියේ ගියා කත්මන්ඩු නුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂම ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මන්ත්‍රණයකට. එතනදී විශේෂම අපි දැක්ක පකිස්තානය බංග්ලාදේශය වගේ රටවලත් විවාහ වීමේ වයස අවුරුදු 18යි. එක නීතියයි ඒ රටේ ක්‍රියාත්මක වෙන්නේ. නිසා අපි විශේෂයෙන්ම ද කාන්තා දිනේ විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන් මේ දැරිවියන් වෙනුවෙන් මම ඉතාමත්ම උවමනාවෙන් අපි මතක් කරනවා තිරසර සංවර්ධනයේදී අපි හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම තමයි ළමා අයිතිවාසිකම් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ඒ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙනිච්චොත් තමයි මේ තිරසර සංවර්ධනයේ යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඒ වගේම අපි දකිනවා මේ කාන්තාවන් ගේ සමානතා මේ කාන්තා පුරුෂ සමානාත්මතාවය තහවුරු කරන ගමන්ම විශේෂයෙන්ම කාන්තාවන්ට දියණියන්ට එරෙහිව තියෙන මේ ප්‍රචණ්ඩත්වය අපි අවම කරන්න කටයුතු කරනවා. අපි දන්නවා අද අපි විශේෂයෙන්ම අපේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා මේ කාන්තාවන්ට ගැහෙන දොරවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඒ වගේම තියෙන හිංසනය අවම කිරීමට අපිට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න කියලා අද බස් රථවල අද පොදු ප්‍රවාහන සේවයේ යනකොට විශාල වශයෙන් මේ කාන්තාව දැරිවිය ඉතාමත්ම හිංසනයට ලක් වෙනවා. කායික හිංසනයට මානසික හිංසනයට ලක් වෙනවා. නිසා අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසන්දය හරහා මේ ගැන ජනතාව දැනුවත් කරන්න විශේෂයෙන්ම බස්වලට නැගලා මේ එහෙම අසාධාරණයක් වෙනකොට ලිංගික හිංසනයක් වෙනකොට නිශ්ශබ්දව ඉන්න පැයට එරෙහිව නැගී සිටින්න කියන අපි එරෙහිව නැගී සිටින්න මේ කාන්තාව සවිබල ගන්නන් අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බව මතක් කරනවා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා අපේ මන්ත්‍රීවරුන්ට මේ සඳහා අපිට අවශ්‍ය කරන සහයෝගය දෙන්න. මේ පොදු ප්‍රවාහන සේවයේ යනකොට විශාල දුක්ඛන්දරාවකට මේ කාන්තාව මුහුණ දෙනවා. රැකියාව කරලා පැය 8ක් රජයේ කාර්යාලවල කාර්යාලවල රැකියාව කරලා ඊට පස්සේ බස් එකේ කෝච්චිය යනකොට අපි දකින පොදු ප්‍රවාහන සේවය අපි කොච්චර කිව්වත් පොදු ප්‍රවාහන සේවයේ ප්‍රමාණාත්මක බව විශේෂයෙන්ම මේ රැකියාවට එන ඒ වගේම රැකියාව අවසන් වෙලා යන අවස්ථාවේදී විශාල තදබදයක් තියෙනවා. මේ තදබදයෙන් සමහර මානසික රෝගීන් මේ කාන්තාවන් තලන්න පෙළන්න කටයුතු කරන අපිට මතක් වෙනවා අර වාරියපොළ සිද්ධියේදී එදා මාධ්‍ය බොහෝ විට මාධ්‍යයෙන් පෙන්වුවේ මේ කාන්තාවක් පිරිමියෙකුට ගැහැව්වා කියලා. ඒක තමයි පෙන්වුවේ. හැබැයි ඒක යට තිබිච්ච කතන්දරය ගැන බොහෝ මාධ්‍ය කතා කරුවේ නැහැ. ඒ දැරිවියට ලිංගික හිංසනය වෙච්ච නිසා ඊට එරෙහි වුණා දැරිවිය. ඊට එරෙහි වෙච්ච ආකාරය සමහරට අපි එකඟ වෙන්න බෑ. ඒ දැරිවිය ඒ පිරිමියට ගැහැව්වා. ඒ සවිබල වෙච්ච කාන්තාවක් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා ඒ දැරිවිය පිළිබඳව. ඒ නිසා මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වගේම පුද්ගලික මගී ප්‍රවාහන සේවයේදී අපි මෙහිට එරෙහි වෙන්න අපි කටයුතු කරන්න ඕන කියන එකත් අපි මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මම කතා කරුවා මේ ගෙදර අපේ පිතෘමූලික සමාජයක අපි තාම ඉන්නේ. මේ පිතෘමූලික සමාජයක් වුණාට මේ පවුලේ වගකීම් සියල්ලම දරාගන්නේ බොහෝ විට කාන්තාව. ගෙදර උදෙන්ම නැගිටින්නේ අවදි වෙන්නේ කාන්තාව. කාන්තාව අවදි වෙලා ගෙදර වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු, පාසල් යන වැඩ කටයුතු, රෙදි මැදින් කටයුතු, ගෙදර උයන පිහින කටයුතු, මහත්තයාට බත් එක උතන කටයුතු, මහත්තයාගේ ඇඳුම් මැදීමේ කටයුතු ඉඳලා සියලුම රාජකාරී කරනවා. ඒ නිසා අද බොහෝ කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් දායකත්වය ලබා දෙන වැඩ රාජකාරියකට රැකියාවකට යන්න අමාරුයි. හැබැයි මේ ගෙදර ඉඳන් ඉන්න කාන්තාවට අද අපි දෙන්නේ නැහැ ආර්ථිකමය වටිනාකම. හැබැයි මේ කාර්ය කරන්න වැටුපක් ගෙවල කවුරු හරි ගත්තොත් ඒකට අපි දෙනවා ආර්ථිකමය වටිනාකම. හැබැයි මේ ගෙදර ඉන්න කාන්තාවත් අපි ඇගෙයීමකට ලක් කරන විශාල කාර්යභාරයක් කරන අවසානට නිින්ද යන්නෙත් නිින්දට යන්නෙත් මේ කාන්තාව. ඒ නිසා මේ කාන්තාව සවි බල ගන්නන්න ගෙදර ඉඳගෙන අපි සන්තෝෂ වෙන විශේෂයෙන්ම තරුණ තරුණියන්ට අද මේ රජය හරහා විශේෂයෙන්ම අගමැතිතුමා යෝජනා කරලා 250,000 නායක්‍රමයක් අපි දැක්ක යෝජනා කරලා තියෙනවා. ඒ 250,000 හරහා කුඩා පරිමාණයේ ව්‍යවසායිකාව සහ ව්‍යවසායකත්වය බිහිකිරීම තමයි මේ රජයේ අරමුණ. ඒ සඳහා අද අවුරුදු 45ට අඩු කාන්තා පුරුෂ දෙගොල්ලන්ටම ඒ අවස්ථාව අද උදා කරලා දීලා තියෙනවා. ඒ ගැනත් අපි ඉතාමත්ම ප්‍රශංසනීය ලෙස කතා කරුවත් අපි විශ්වාස කරනවා මේ ගෙදර බර අදින ගෙදර විශාල වගකීමක් දරන මේ පවුල් සංස්ථාව ශක්තිමත් කරන ලස්සන පවුලක් සඳහා විශාල කැපවීමක් කරන මේ කාන්තාවටත් ඒ ගෙදර ඉඳන් කරන වැඩ අපි ඇගීමකට ලක් කරනවා. ඒ වගේම තමයි රැකියාවකට යන්න කාන්තාවකට අවශ්‍ය වෙන ඒ අධ්‍යාපන සුදුසුකම් තියෙනවනේ ඒ සඳහා වටපිටාවත් අපි සකස් කරන්න අපි තියෙන රජයේ ප්‍රතිපත්තීන් වෙනස් කරලා විශේෂයෙන්ම අපි දකිනවා විදේශ රටවල කාන්තාවන්ට පුළුවන් ගෙදර ඉඳන් වැඩ කරන්න. ඒ රජයේ ප්‍රතිපත්ති තුළ ඒ සඳහා තියෙන ඉඩකඩ ගැන අපි හොයලා බලන්න ඕන. ඒ වගේම තමයි ෆ්ලෙක්සී අවස් තියෙනවා. සමහර විට උදේවරුේ මහත්මයා ගෙදර ගිහිල්ලා එක දිගට පැය 6 වැඩ කරලා ගෙදර එනවා. ඊට පස්සේ කාන්තාව යනවා රැකියාවට ගෙදර දරු මල්ල බලා ගන්න වගකීම් ටික මහත්තයාට පවරලා. ඒ ෆ්ලෙක්සී අවස් ඒ ක්‍රමයක් අපි හඳුන්වලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි දිවා සුරක මධ්‍යස්ථාන අපි නීතියක් හැටියට සියලුම ආයතන වල කාන්තාව ඉන්නවනම් 100ට අඩුම ගාන 140කට වඩා කාන්තාව වැඩ කරන තැන් වල අනිවාර්යයෙන්ම දිවා සුරක මධ්‍යස්ථාන අපි ඇති කෙරුවොත් මේ කාන්තාවත් අපිට පුළුවන් මේ රටේ සංවර්ධනයේට ආර්ථිකමය දායකත්වය ලබා ගන්න කාන්තාවගේ දායකත්වය අපිට මීට වඩා ලබා ගන්න පුළුවන් කියන එක අපි මේ අවස්ථාවේදී බලන්න ඕන. ඒ නිසා මම හිතන්නේ මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඉතාමත්ම වැදගත් යෝජනාවක් අද ඉදිරිපත් වුණේ. අද ඉදිරි අවුරුදු 15ක කාලය තුර රට යන දිශා විශේෂයෙන්ම අපි තනියම නෙමෙයි ලෝකයත් එක්ක ගමන් කරන දිශාව අද මේ තිරසර සංවර්ධනයේ මේ අරමුණු හරහා පෙන්වලා තියෙන නිසා මේ අපි ජාතික සැලැස්මක් වේවා පළාත් සභාවල සැලැස්මක් හැදුවත් දිස්ත්‍රික් මට්ටමේ සැලැස්මක් හැදුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලැස්මක් හැදුවත් එහෙම නැත්නම් මේ ග්‍රාමීය ග්‍රාම රාජ්‍ය එතන සැලැස්මක් හැදුවා යෝජනා ගත්තත් මේ ස්ථිරසර සංවර්ධන මේ අරමුණු 17 ගැන අවබෝධයෙන් අපි සැලැස්ම හදනවා නම් මම හිතන්නේ අපිට සමතුලිත සංවර්ධනයකට අපිට යආ ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඉතාමත්ම වැදගත් වෙන මේ ජාතික තලයේ ස්ථිරසර සංවර්ධනය කතා කරනවා වගේම එක විවිධ ස්තරවල ගම්මට්ටම දක්වා මේ තිරසර සංවර්ධන ගැන කතිකාවතක් ඒ වගේම සාකච්ඡාවක් ඒ වගේම ජනතාව එකතු කරගත්ත ජනතා කේන්ද්‍රීය සංවර්ධනයකට යනවන මේ ප්‍රජාවත් මේ පිළිබඳව දැනුවත්භාවයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි අපි මොන සැලැස්ම ක්‍රියාත්මක හැදුවත් මේවා ක්‍රියාත්මක කිරීමේදී පසු විපරම වැදගත් වෙනවා. නියාමනය වැදගත් වෙනවා. මේ නියාමනය කෙරුවොත්ම අපි යන දිශාව හොයාගන්න පුළුවන් වෙන නිසා මම හිතනවා මේ අපි සැලැස්ම හදන වෙලාවේ මේ නියාමනය කිරීමට ජාතික මට්ටමේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු කාරක සභාවකුත් තියෙනවා. මේ කාරක සභාව නියාමනය කිරීම සඳහා අවශ්‍ය කරන ඒ ඉන්ඩිකේටර්ස් ටික ඒ වගේම විවිධ ස්තරවලට නියාමනය කිරීම සඳහා ඒ එක විදියක මේ නියාමනය කරන්නේ ඉන්ඩිකේටර්ස් අපි හදලා දෙනවනම් මම හිතන්නේ මේක පසු විපරම් කරලා අපිට යන දිශාව හොයාගන්න බෑ. අපි මේ ඉලක්ක කරා ළඟා වෙනවද ළඟා වෙන්න අපිට යම් කිසි ගැටලුවක් තියෙනවද බාධාවත් තියෙනවද කියන ඒ සියල්ලම අපිට හඳුනා ගන්න පුළුවන් වේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ හයවෙනි අරමුණත් විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයට අදාළ එකක් පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම්. අපේ රටේ දැනට 90%කට එහා පානීය ජලය සහ ආරක්ෂිත මේ සනීපාරක්ෂක පහසුකම් අපිට තිබුණා. අපි සහස්ත්‍රයේ ඉලක්ක ටික ළඟා කරගත්ත. හැබැයි මේ ස්ථිරසර සංවර්ධනයේදී ආරක්ෂිත පානීය ජලය අපිට ආරක්ෂිත පානීය ජලය පිළිබඳව තමයි ගැටලුවක් තියෙන. අපේ ජල මූලාශ්‍රය මම කලින් කිව්වා වගේ අපි සංවර්ධනයේදී අපි සියලුම සමතුලිත පාරිසරික බලපෑම් සියලුම දේවල් කැටි කරගත්ත සංවර්ධනයක නොයෑම තුළ අද ජල මූලාශ්‍ර අද අපවිත්‍ර වෙමින් පවතින. ඒ නිසා මේ ආරක්ෂිත ජලය පානීය ජලය සියල්ලන්ටම ලබා දීම මම හිතන්නේ අපිට ලොකු අභියෝගයක් වෙනවා. හැබැයි අපිට ඒ අභියෝගය ජය ගන්න පුළුවන් බව අපි මතක් කරන ඕනේ. ඒ වගේම තමයි සනීපාරක්ෂක පහසුකම්. ඒ වගේම 2030 වෙනකොට එලිමහනේ මේ වැසිකිළියාම නවත්තන්න කියලා අද අපේ රටේ 1.4ක ජනගහණයට 104ක විතර ජනගහණයක් අද වැසිකිළි පාවිච්චි කරන්න එක්කෝ ඒගොල්ලෝ වැසිකිළිය නොමැතිකම නිසා ඒක ෂෙයා කරගන්නවා. එහෙම නැත්නම් සමහරවිට නුසුදුසු පිට් ලැට්‍රින්ස් තියෙන්නේ. ඒ නිසා මේ ඉලක්කේ තියෙන්නේ විශේෂම සනීපාරක්ෂක විදියට අප මලද්‍රව්‍ය බැහැර කිරීම තමයි අපි 2030 කරන්න ඕනේ. ඒ අරමුණු ඉලක්ක ළඟා කර ගැනීම මම හිතන්නේ ගුණාත්මක සංවර්ධනය මේ තිරසර සංවර්ධනයේ තියෙන නිසා මේ අරමුණු මේ ඉලක්ක සියල්ලම අපේ රටට ගැලපෙන විදියට අපේ රටේ අවශ්‍යතාවයන් වලට අපේ රටට ඔරොත්තු දෙන විදියට අපේ ප්‍රජාවට ගැලපෙන විදියට අපි ඒවා අනුගත කිරීම රටට දේශීය විදියට ඒවා අනුගත කර ගැනීමත් ඉතාමත්ම වැදගත් බව මතක් කරමින් මේ තිරසර සංවර්ධනයේදී ප්‍රජාව මේක ඉතාමත්ම ප්‍රබල කොටස්කරුවෙක් වෙනවනම් මම හිතන්නේ සංවර්ධන සාර්ථක වේ බව මතක් කරමින් මේ සඳහා කාලය වෙන් කර දීම පිළිබඳව නියෝජ්‍ය කතානායකතුමාට මගේ ස්තුතිය පුද කරමි.
අනුබල් ડોક્ટર හර්ෂක් ඩිසිල්වා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අත වශයෙන් මේ සම්බන්ධයෙන් මට වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. හේතුව තමයි මම අගමැතිතුමාගේ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඉන්න අවස්ථාවේ තමයි මේ තිරසාර සංවර්ධන පනත නිර්මාණය කරන්න ඕනේ කියන අදහස පැන නැගුණේ. එතකොට එහි මූලික දායකත්වය මගේ නායකත්වයෙන් ලබා දීම නිසා මම ඒ අවස්ථාවේදී එවකට හිටපු ලේකම්තුමා මහාචාර්ය කිත්සිරි ලියනගේ මැතිතුමාටත් ඔහුත් සමග ජයක්‍රම් පෙරේරා ඇමතුමාගේ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළුවේ සියලුම නිලධාරීන් මහත්මුන්ටත් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අනිත් මේට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් මගේ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන්න කැමති. අපේ අමාත්‍යාංශ මාරුණයෙන් පස්සේ ගරු නිරෝෂන් පෙරේරාමතුමා හරහා මේ වැඩ කටයුතු සිද්ධ වුණා. ඉතින් සන්තෝසයි මේ අවස්ථාවේදී මේ පිළිබඳව වචන කිහිපයක් කතා කරන්න. ජනාධිපතිතුමාත් තිරසර යුගයක් කියන සංකල්පය හරහා තමයි මේ රට සංවර්ධනයේ වේ යුත්තේ කියන අදිෂ්ඨානයේ ඉන්න නිසා දේශපාලන පක්ෂ ભેදයකින් තොරව ලංකාවේ සංවර්ධනය තිරසර සංවර්ධනයක් විය යුතුයි කියන දේ සියලුම මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම පිළිඅරගෙන තියෙනවා. කනගාටුවෙන් හරි ක්‍රියන්න සිද්ධ වෙනවා. සමහර පළාත් සභා මේ පනතට ඔවුන්ගේ අනුමැතිය ලබා දීලා නැහැ. ඒකට හේතුව වශයෙන් නොවුන් දේශපාලන ප්‍රශ්න මතු කරලා තියෙනවා. පළාත් නමය වෙනුවෙන් තෝරාගත්ත නම දෙනෙක් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන්න කියලා ඔවුන් කියනවා. හැම අවස්ථාවෙදි නම දෙනෙක් ඕනේ කියලා. නමුත් මේ පනත තියෙන්නේ වසරක් ගානේ තුන් දෙනා මාරු වෙන ක්‍රමයට පත් කරන්න කියලා. මම හිතන්නේ ඒකේ මහ ලොකු වැරද්දක් නැහැ. මොකද අධ්‍යක්ෂ මණ්ඩලයක් වුණාම 20ක් 25ක් මේකේ තියාගන්න බෑ. නමුත් පළාත් වෙනුවෙන් 3 දෙනා මාරු වෙන විදිහට ඒ පත්වීම කරන එකේ ගැටලුවක් නැහැ. ඉතින් මම ඒ පළාත් සභාවට නැවතත් කියන්නේ ඔවුන්ගේ පළාත්වලත් මෙය සම්මත කරලා දෙන්න. මොකද මේකෙන් කාටවත් වැරද්දක් නෙමෙයි, හොඳක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක තමයි නියෝජ්‍ය කතානායකතුමනි, මම මේක හොයලා බලන්න ඕනේ, කවුරු හරි හොයලා බලන්න පුළුවන්. සමහර විට ලංකාව වෙන්න ඇති ලෝකයේ පළවෙනි රට එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 නෛතික වශයෙන් පිළි අරගෙන එය ළඟා කර ගැනීම සඳහා, එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා මේ පනතක් ඉදිරිපත් කරන රට. මම දන්නේ මීට කලින් රටක් මේක කරලා තියෙනවද කියලා. නමුත් අපි පටන් ගත්ත අවස්ථාවේදී නම් ලංකාව තමයි ඉදිරියෙම හිටියේ. එතකොට මේ අපි කරන්න යන්නේ ඒ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය සඳහා ඉදිරිපත් කරලා තියෙන, අපි එකඟ වෙලා තියෙන ඉලක්ක 17 ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන එක නෙමෙයි. නමුත් ශ්‍රී ලංකාවට අදාළ වෙන විදිහට මේ ඉලක්ක 17 ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ නිසා මේ අපේ මේ මොකද්ද කෙටුම්පතේ තියෙන්නේ 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සමාජික රාජ්‍යයන් විසින් තිරසර සංවර්ධන ඉලක්ක 17ක් හා ආශිත අරමුණු 169ක් සම්මත කර ලබන හේඳ ඔහොම කියලා කියනවා. ගෝලීය මට්ටමේ අභිලාෂයන්හි මඟ පෙන්වීමෙන් එහෙත් ජාතික යහපත සහ අවස්ථානුගත කරුණු සැලකිල්ලටගෙන ශ්‍රී ලංකාව විසින් ස්වකීය ජාතික ඉලක්ක සකස් කර අදාළ ආර්ථිකය, සමාජය හා පාරිසරික ක්ෂේත්‍රවල දැනට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියන්දී ජාතික සැලසුම් ක්‍රියාවලියට ප්‍රතිපාතිවලට හා උපායමාර්ගවලට ඉහත කී තිරසර සංවර්ධන ඉලක්ක 17 ඇතුළත් කිරීමට අදහස් කරන හේයින් කියලා මේ පනත ඉදිරිපත් කරන්න. ඉතින් මේකේ මේ අපේ පනත අරමුණු හැටියට නෛතික රාමුවක් සකස් කිරීම. ඊළඟට වැදගත්ම දේ තමයි ස්වාභාවික සමාජීය හා ආර්ථික සම්පත් පරිසර හිතකාමී ලෙස සහ කාර්යක්ෂම ලෙස භාවිතා කරන බවට සහතික වීම. ඊළඟ එක තමයි ආණ්ඩුවේ සියලු තීරණ ගැනීමේදී පාරිසරික, ආර්ථික හා සමාජීය කරුණු සමග ඒකාබද්ධ වන පරිදි තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම. ඔන්න ඔය ටික කරන්න තමයි මේ පනත ඉදිරිපත් කරන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවර්ධන මේ UNDP එක්සත් ජාතීන්ගේ මේ සස්ටේනබල් ගෝල් 17 ගැන හැම වෙලාවෙම කතා කරනවා. නමුත් මම හිතන්නේ අපි මේ 17 මොකද්ද කියන එක කෙටියෙන් හරි හඳුන්වන්න ඕනේ. මොකද මේ 17 මේ ඉලක්ක 17ට යන අවස්ථාවේදී අර මම කියපු විදිහට ගන්න තීරණ ස්වාභාවික සමාජීය හා ආර්ථික සම්පත් පරිසර හිතකාමී ලෙස සහ කාර්යක්ෂම ලෙස භාවිතා කරන බවට සහතික වෙන්න ඕන. එතකොට මොනවද මේ 17? අපේ ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමේ කිව්වා, කලින් කිව්වා වාගේ සමහර ඒවා. 1 දුප්පත්කම තුරන් කිරීම, 2 බඩගින්න නැති කිරීම, 3 හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලබා දීම, 4 ගුණාත්මක අධ්‍යාපනය, 5 කාන්තාවන් හා පුරුෂයන් එක සමාන පිළිගැනීම, 6 පිරිසිදු ජලය හා සනීප ආරක්ෂක පහසුකම් ලබා දීම, 7 පිරිසිදු බලශක්තිය, 8 ආර්ථික වර්ධනය හා යහපත් රැකියා ලබා ගැනීම, 9 කර්මාන්ත සහ නව තාක්ෂණය සහ යටිතල පහසුකම් ලබා දීම, 10 අසමානත්වය අඩු කර ගැනීම, 11 තිරසර නගර සංවර්ධනය කිරීම, 12 වගකීමෙන් සතු පාරිභෝජනය හා නිෂ්පාදනය, 13 පරිසරය ලැක බලා ගැනීම, 14 ජලය ආශ්‍රිත සත්වයන් රැක ගැනීම, 15 ගොඩබිම ජීවීන් ජීවත්වන සත්වයන් රැක ගැනීම, දාසය නීතිය හා සාමය සහ ස්වාධීන ආයතන සහ අවසාන වශයෙන් 17 මේ කලින් කියපු ඉලක්ක 16 ළඟා කර ගැනීම සඳහා එකට වැඩ කිරීම. ඉතින් මෙතනදී මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි බැලුවොත් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ කතාව. අවුරුදු 2500කට කලින් අපි කොයි ආකාරයටද තිරසර සංවර්ධනයක් ඇති කරගන්න කියලා. එකක් විනාශ කරලා තවත් එකක් නිර්මාණය කිරීමෙන් තිරසර සංවර්ධනයක් ලැබෙන්නේ නැහැ. අපිට දවස් ගණන් මෙතන කතා කරන්න පුළුවන්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපේ පරිසරයට. මොකද්ද වෙන්නේ කැලෑ කපනකොට? මොකද්ද වෙන්නේ බොටම් ට්‍රෝලින් දානකොට? මොකද්ද වෙන්නේ ඛනිජ සම්පත් හරහා ගල් අඟුරු වලින් බලශක්තිය නිර්මාණය කරනකොට හැමදාම යන අදිවසේ. නමුත් අපි අපේ රටේ සංවර්ධන වැඩපිළිවෙලේදී මේ නීතිගත කිරීම හරහා මේ හොයා බලන්න ඕන නිසා පාර්ලිමේන්තුවට වගකීමක් තියෙන නිසා ඕවර්සයිට් කමිටි වලට මේ තීරණ ගන්නකොට පරිසරය ගැන හිතනවාද? මේ තීරණ ගන්නකොට ස්වාභාවික සම්පත් විනාශ වෙන විදිහට තීරණ ගන්නවාද කියන එක අඩු ගානේ මේ රටේ මේ නීතිය හරහා යම් කිසි හෝ නෛතිකභාවයක් තියෙනවා මේ අපි කතා කරන දේවල් වලට. මොකද හැමෝම කතා කරනවා තිරසාර තිරසර ස්ථිරසාර. මං අහගෙනයි කවුද කියනවා මේ ටීවී එකේ මේ මොකද්ද මේ අවමංගල්‍ය මොනවද කියන්නේ මේ සබ් මේ මරණාධාර සමනිවුරත් ගිහිලා තිරසර සංවර්ධනය ගැන කතා කරනවා කියලා. සමහර විට ජනාධිපතිතුමාට පහර ගහන්න කියපු කතාවක් වෙන්නේ නැති. මොකද එතුමා තිරසර යුගයක් ගැන කොයි වෙලාවෙත් ඇත්ත වශයෙන්ම හෘද වස්තුවෙන්ම මේක විශ්වාස කරලා තිරසර යුගයක් හදන්න ඕනේ කියලා කියන නිසා වෙන්නේ නැති. සමහර ඔය විපක්ෂයේ බංකොලොත් දේශපාලනඥයෝ එහෙම කිව්වේ. නමුත් ඇත්ත වශයෙන්ම කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔය කියන දේ කරන්න රාමුවක් තියෙන ඕනේ, නීතියක් තියෙන ඕනේ. ඒක කරන්නේ නැත්නම් දඬුවමක් දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒකයි මේ පනත වැදගත් වෙන්නේ. අද කාන්තා දිනය නිසා අපේ වෛද්‍ය සුදර්ශනී ෆර්නැන්ඩෝපොල්ලේ ඇමතිතුමිය කිව්වා බොහෝ ගැටලු පිළිබඳව. එතුමිය කිව්වා අපේ පුරුෂ පක්ෂයට පුරුෂ මන්ත්‍රීන්ලට එකතු වෙන්න කියලා. ඇයත් සමග සහ කාන්තා මන්ත්‍රීන් එක්ක මේ කාන්තාවන්ට හිංසනය නවත්තන්න, මේ බස්වල කාන්තාවන්ට කරන හිංසනය නවත්තන්න. එතුමියට අපි කියන්න කැමති අපි 100%ක් එතුමියත් එක්ක එකඟයි. එතුමියත් සමග එකතු වෙලා වැඩ කරන්න අපි සියලුම දෙනා ඉදිරිපත් වෙනවා කියලා එතුමියට කියන්න සන්තෝසයි. අවසාන වශයෙන් අද මේ කාන්තා දිනයේ සමරන අවස්ථාවේදී අද උදේ 1:20 විතර අපේ 19:90 ගිලන් රථයට දුරකථන ඇමතුමක් ලැබුණා. අම්මා කෙනෙක් එන්න වෙන්න කාන්තාවක් බොහොම අමාරුවෙන් කතා කරා. හොයලා තිබුණා වාහනයක්, හොයාගන්න වාහනයක් නැහැ කිසිම විදියකට. කාට හරි මතක් කරලා තිබ්බා 19:90 කතා කරන්න කියලා. අද 1:23 විතර සමා වෙන්න 1:33 විතර උදේ ඒ දරුවා අපේ 19:90 ගිලන් රථයේ උපත ලැබුවා. ඒ කාන්තාවන්ට උපකාර වෙන්න අපි සන්තෝෂ වෙනවා. ඒ කාන්තාවලද කාන්තා දිනේ උපකාර වෙන්න අපේ 19:90 ගිලන් රථ සේවය ඉදිරිපත් වෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒ නිසා ඒ දරුවව අද මේ ලෝකෙට ඉතාමත්ම ආදරෙන් පිළිගනිමින් කාන්තා දිනය සමන්න සියලු දෙනාට සුභ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පයේ මේ අවස්ථාවේ අවසන් කරන බොහොමත්ම ස්තුතියි.